ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
ජාතික ළමා ආරක්ෂණ සතිය හිදුවෙන් අපි මෙවර සාකච්ඡා කරන්න හිතුවා දෙමාපියන් වශයෙන් එදිනදා ජීවිතයේදී තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්මට ප්‍රබුක්තාවයක් ලබා දීම සිදු කරන්නේ කොහොමද යන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපිත් සමග අද එකතු වෙලා ඉන්නවා ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම තියල්විස් මහතා. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා වෛද්‍යතුමනි SBS සිංහල සේවයේ වෙත.
ආයුබෝවන් නිපුණ.
ඔව් වෛද්‍යතුමනි, අපි කැමති ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න තමන්ගේ දරුවාගේ ආරක්ෂාව නිවසේදී සැලසීම සම්බන්ධයෙන් කොමන ආකාරයෙන් සැලකිලිමත් විය යුතුද දෙමාපියන් වශයෙන්.
ඔව් නිපුණ, දැන් පළවෙනි කාරණේ තමයි අපි දැනගන්න ඕන නිවසේදී දරුවාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ දෙමව්පියන් අතින්. දැන් නිවසේ ආරක්ෂාව සැලසීමේදී ප්‍රධාන වශයෙන් අපි බලන්නේ නිවසේ වෙන අනතුරු නවත්ත ගන්න. දැන් මේ අනතුරු වෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. වැටීම් සීරීම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පිළිස්සීම් වෙන්න පුළුවන්, සමහර විට වස විසවීම් වෙන්න පුළුවන්, එහෙම වතුරෙන් වෙන අබාධ වෙන්න පුළුවන්. මේ වගේ විවිධ විදිවලින් නිවස ඇතුළේදී අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. මේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ බෙහෙත් වස විසවීම. දැන් මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. මොකද ගෙවල් වල පැරසිටමෝල් තියෙනවා, ඊට අමතරව ගෙදර රෝගියෙක් ඉන්නවා නම් ඒ රෝගියාගේ බෙහෙත් ජාති ගෙදර තියෙනවා. සමහර වෙලාවට බොහොම බලවත් බෙහෙත් වෙන්නත් පුළුවන්. ඉතින් අපි දන්නවා කුඩා දරුවෝ දකින්න හැම දේවල් කටේ දාගන්න ඒගොල්ලෝ ඒවා කිලිනවා. මම දැන් හොඳටම අත්දැකීමෙන් දැකලා තියෙනවා මේ දරුවෝ පැරසිටමෝල් පාවිච්චි කරලා යකඩ පෙති පාවිච්චි කරලා ඒවා අධික ප්‍රමාණයක් අරගැනීම නිසා වශ විසවීම් වෙලා රෝගවලට ඇතුල් කරනවා. ඉතින් මං හිතන්නේ ඉතාමත්ම සරල දෙයක් කිරීමෙන් මේක වළක්ව ගන්න පුළුවන්. මේ ඔක්කොම බෙහෙත් ජාති සාමාන්‍ය මීටර 1.5කට උඩින් චයිල්ඩ් ප්‍රූෆ් ලොක් එකක් තියෙන පෙච්චියක එහෙම නැත්නම් කබඩ් එකක තැන්පත් කරලා තියෙන්න ඕන. දරුවන්ට ගන්න බැරි වෙන්නේ. තවත් ඒ වගේ විසවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඔගොල්ලෝ අහලා ඇති මේ බටන් බැටරිස් කියලා. දැන් මේ බටන් බැටරිස් කියන ඒවා මේ අලුත් පරිගණක ආම්පන්නවල දකින්න ලැබෙනවා. ඒ වගේම සමහර සෙල්ලම් බඩුවල තියෙනවා මේ බටන් බැටරිස්. ඉතින් මේ බටන් බැටරි එකක් ගිල්ලොත් අපේ ගලනාලයට ඇතුල් වුණාම, අපේ ආමාශයට ඇතුල් වුණාම ඒකේ තියෙන රසායන ද්‍රව්‍ය එළියට නිකුත් වෙලා ලොකු අනතුරු අවස්ථාවක් ඇති කරන්නේ. ඒකින් නම් දැන් මේ බටන් බැටරිස් පාවිච්චි කරනවා නම් ගෙදර තියෙන මොකක් හරි උපකරණයක ඒක ගැන අතිවිශේෂ වැදගත්කමකින් පරිස්සමක් දක්වන්න ඕන. ඊට අමතරව ගෙවල් වල තියෙනවා බීම පිරිසිදු කරන ද්‍රව්‍ය, රෙදි සෝදන ද්‍රව්‍ය, එතකොට කෘමිනාශක, මේවා ඔක්කොම වස විසවීම් දරුවන්ට ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා ඒ දේවල් ඉතාමත් පරිස්සමෙන් තියෙන එක හරිම වැදගත්. තවත් දෙයක් ගැන මට කතා කරන්න හිතුණා, ඒ තමයි මේ අපි මේ චෝකින්, එහෙම නැත්නම් මේ විස්මලේ හාම කියලා කියන එක. ගිලින්න හැදුවම ඒක සමහර වෙලාවට ගිලින මාර්ගයේ නැතුව ශ්වසන මාර්ගයට ගිහිල්ලා මේ විස්මලේ හැමක් සිද්ධ වෙනවා. එතකොට දැන් සමහර සෙල්ලම් බඩුවල තුන්චි කෑලි තියෙනවා. ඒවලුත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඇතර සෙල්ලම් බඩුවල ලේබල් එකේ ගහලා තියෙනවා අවුරුදු 3ට අඩු ළමයින්ට මේ සෙල්ලම් බඩුව දෙන්න එපායි කියලා. ඉතින් මේ ලේබල් කියවන එක හරිම වැදගත්. ඉතින් මීට අමතරව මම හිතන පැහැදිලිව ඔයගොල්ලෝ දන්නවා පිළිස්සීම්, වැටීම් සීරීම් ඒවා වලින් ළමයින්ට අනතුරු වෙන්න පුළුවන්. පිළිස්සීමක් වගේ වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් එක හොට් වාටර් කෙට්ල් එකකින්, එහෙම නැත්නම් ලිපින්ද. ඒතර ඒ වගේ දේවල් බොහොම පරිස්සම් සහිතව තියලා තියෙනවා.
ඔයයිදුමින් දැන් අපි කතා බහ කරේ තමන් ළඟින් ඉදි දරුවගේ ආරක්ෂාව සැලසීම කොහොමද කරන්න ඕනේ කියන කාරණාව. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න වයිතුමිනේ, දැන් තමන්ගේ දරුවා තමන් අවට නොසිටින අවස්ථාවකදී තමන්ගේ ආරක්ෂාව සලස ගන්න කොයි ආකාරයෙන්ද කියලා දෙමාපියන් වශයෙන් දරුවව දැනුවත් කරන්නේ කොහොමද කියන කාරණාවත්.
ඔව්, ඇත්තටම දැන් මේක ඉතාමත්ම කාලීන ප්‍රශ්නයක්. මේක තමයි අපි මේ ජාතික ළමා ආරක්ෂණ සතියේදී මූලික වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි දන්නවා මේ අද ජීවත් වෙන දරුවන් පිටත පරිසරයට ගියාම ශාරීරික වශයෙන්, මානසික වශයෙන්, ලිංගික වශයෙන් අතවරවල් වලට භාජනය වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්දා අපි දැන් අම්මලාට කියන්නේ උංචි වයසේ ඉඳන් දරුවත් එක්ක මේ ආරක්ෂාව පිළිබඳව කතාව පටන් ගන්න කියලා. ඒ පිළිබඳව ව්‍යුත්ව කතා කරන්න. විශේෂයෙන්ම වැදගත් මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියයන් ගැන අපි කතා කරන්න ඕන. අපි මේ අතිශය පෞද්ගලික ලිංගේන්ද්‍රිය වගේ දේවල් වලට පාවිච්චි කරන නම් මොනවද කියලා ළමයින්ට කියලා දෙන්න ඕන. ඒ පිළිබඳව අවංක සංවාදයක් දරුවෙක් පවත්වන්න ඕන. මොකද ඒක හරිම වැදගත්. ඒගොල්ල පිටත පරිසරයට ගියාම මේක මේගොල්ලන්ට කියලා දෙන්න ඕන. මේවා අනවශ්‍ය විදියට කවුරු හරි බලන් එනවා නම් තමන්ගේ අතිශය පෞද්ගලික තැන් ස්පර්ශ කරන්න එනවා නම් ඒ පිළිබඳව අපි ඒ අවස්ථාවේදී මොනවද කරන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන් අනිත් අය විසින් නොකළ යුතු දෙයක්. එකම අවස්ථාවකදී විතරයි මේ වගේ ස්පර්ශ කිරීමක් හරි බැලීමක් හරි කරන්න පුළුවන්. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුට පමණයි එහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ වෙලාවට වුණත් දෙමව්පියන් අසල සිටිද්දි විතරයි වෛද්‍යවරයෙකුට වුණත් ඒක කරන්න ඉඩ දෙන්න ඕන. මම හිතන්නේ මේක දරුවන්ට පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනක හරිම වැදගත්. මොකද ඒගොල්ලන් පාසලේදී හරි ඒගොල්ලන්ට බස් එකේදී හරි මෙහෙම දෙයක් කරන්න කවුරුත් උත්සාහ කරනවා. ඒ කියන්නේ ලිංගික අතවරයකට කිච්චු දෙයක් කරන්න උත්සාහ කරනවා නම් ඒ පිළිබඳව දරුවා හරිම අවධානයකින් ඉන්න ඕන. තවත් වැදගත් දෙයක් තමයි ළමයාට කියලා දෙන්න ඕන මේ ආරක්ෂක ජාලයක් තියෙනවා කියලා. නැත්නම් සේෆ්ටි නෙට්වර්ක් එකක් තියෙනවා එක. ඒ සේෆ්ටි නෙට්වර්ක් එක කොටසක් තමයි දරුවගේ දෙමව්පියෝ ඊළඟට ගුරුවරයා වෙන්න පුළුවන්. එතකොට සීයා ආච්චි වෙන්න පුළුවන්. එතකොට කිච්චුම නෑදෑයෙක් වෙන්න පුළුවන්. සේෆ්ටි නෙට්වර්ක් එකක් තිබුණම මේ දරුවාට මොකක් හරි දෙයක් වෙන්න යන අවස්ථාවක එයාට ඒක කියන්න හැකියාව තියෙනවා. මේ කියන්න හැකියාව කියන එක අනිවාර්යෙන් දෙමව්පියන් හැටියට අපි දිනු කරලා තියෙනවා. ඒ කියන්නේ ළමයාට දිනු කරන්න උදව් දීලා තියෙනවා. ඊට අමතරව ළමයා බාහිර ලෝකෙට ගියාම දැන්ලගත් සයිකලයක් පදිනවා නම් එවන ස්කේට් බෝඩ් එකක් යනවා නම් තවත් ඒ විදිය ක්‍රීඩාවක නිරත වෙනවා නම් හෙල්මට් එකක් පාලා දිනේ කියන කතා කරන්න ඕනේ. එතකොට පාරේ යනකොට පාරේ විනය ආරක්ෂා කිරීම ගැන කතා කරන්න ඕනේ. පාරේ තියෙන ට්‍රැෆික් ලයිට්ස් වලට ගැන පැහැදිලි කරලා දෙන්න ඕන. එතකොට පාර මාරු වෙන තැන් මෙන්න මේවා තමයි මෙහිමයි අපි පාර මාරු වෙන්න කියලා දෙන්න ඕනේ. මේවා ඔක්කොම ඉතාමත් වැදගත්. මේ විනයගරුක සමාජයක විනය ඒ විදියට පවත්වාගෙන යන එක වැදකේ වැදගත්කම කියලා දෙන්න
ඕන. ඔව් දරුවගේ ආරක්ෂාව වගේම දරුවගේ යහපැවැත්මත් ඉතාමත් වැදගත්. ඉතින් තමන්ගේ දරුවගේ මානසිකත්වයේ යහපත්ව පවත්වා ගැනීම සඳහා දෙමාපියන් වශයෙන් කොයි ආකාරයේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළ යුතුයි කියලා ඔබතුමා කියන්නේ?
දැන් අතර මේ සතියේ අපි මේ පිළිබඳවත් අවධානය යොමු කරනවා. ඒ කියන්නේ ළමයින්ගේ යහපැවැත්ම සහ යහපත් මානසිකත්වය කොහොමද පවත්වා ගන්න කියන එක ගැන. මොකද අර ශාරීරික මානසික සමාජ සුබ සාධනයට මේක ඉතාමත්ම වැදගත් වෙනවා. අපි මම හිතන්නේ මෙතෙන්දි පළවෙනි දේ තමයි ළමයින්ට අවවාද කරනවට වැඩිය ළමයින්ට ආදර්ශය දෙන එක තමයි හරිම උතුම්. ළමයින්ට උනට දේවල් කියලා දෙන්න ඕනේ. ප්‍රධානම දෙයක් තමයි මම මේකෙදි මගේ අවධානය යොමු කරන්න කැමති දේවල් කීපයක් දෙසට. එකක් තමයි ළමයිව නිතරම එලිමහනේ ව්‍යායාම කරන්න යොමු කරන්න ඕනේ. එලිමහනේ සෙල්ලම් කරන්න යොමු කරන්න ඕනේ. මොකද මේ එලිමහනේ ව්‍යායාම කිරීමෙන් නැත්නම් සෙල්ලම් කිරීමෙන් අපේ ඇති වෙන ආතතිය කියන එක කොන්ටිටම අඩු කර ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ළමයි කලබල වෙනවා අඩු කර වෙනවා. ළමයින්ගේ තමන්ගේ ඇඟේ තියෙන ශක්තිය මොකක් හරි ව්‍යායාමයක් කරලා එහෙම නැත්නම් ක්‍රීඩාවක් කරලා ඒ ශක්තිය වැය කිරීම ගැනීමක් කරනවා. එතකොට ඒක ළමයාගේ මානසික අතතිය අඩු කර ගන්න ගොඩක්ම වැදගත් වෙනවා. දෙවෙනි කාරණේ මම කියන්න කැමති මේ ස්ක්‍රීන් ටයිම් කියන එක. මොකද ළමයි ගොඩාක් වෙලා ගත කරනවා අද TV බලන්න ලැප්ටොප් එක දිහා හරි ඩෙස්ක්ටොප් එක දිහා බලන ළමයි YouTube ගැන කතා කරනවා. ස්ක්‍රීන් ටයිම් එහෙම නැත්නම් තිරය බැලීමේ කාලය දවසට පැය දෙකකට සීමා කරන්න පුළුවන් නම් ඒක හරිම වැදගත්. කොච්චර අමාරුකම් තිබුණත් කාලය සීමා කරන්න ඕන පැය දෙකකට. මොකද මේක තමයි අද වෛද්‍ය නිගමනය වෙලා තියෙන්නේ. කිසිම දරුවෙක්ට ස්ක්‍රීන් ටයිම් එක පැය දෙකකට වැඩිය තියා ගන්න සලස්සන නරකයි කියන එක. එතකොට දැන් මේ ස්ක්‍රීන් ටයිම් එකේ පැය දෙකක් ඉතාමත්ම කැඩීම් එක කරනවා නම් නැත්නම් බ්‍රේක්ස් එක කරනවා නම් හරි හොඳයි. ඒ කියන්නේ ව්‍යායාමයක් කරනවා. එතකොට තිරය බලන් ඉන්නවා. ආයිත් එළියට බහලා වෙන වැඩක් කරනවා. ඒකෙන් තමයි අර මානසික සමසුලිතතාවය තියාගන්න පුළුවන්. අනික දැන් සමහර දෙමව්පියෝ පාවිච්චි කරනවා මේ ස්ක්‍රීන් එක මේ විදිහට කඩන්න. ඒක ටයිමර් එකක් පාවිච්චි කරලා ඒක ඉබේට නිවෙන්න, ඉබේට නවතින්න. එතකොට හැම වෙලාවෙම කියන්න යන අවශ්‍යතාවයක් නැහැ. දැන් නවත්තන්න කියලා. මොකද ඒක ටයිමර් එකක් දාලා තියෙනවා නම් ඒක ඉබේම නවතිනවා. තුන්වෙනි කාරණේ මම කතා කරන්න යුතුවේ නිින්ද පිළිබඳ. නිින්ද කියන එකත් ඉතාම වැදගත් දෙයක්. මොකද අපි සාමාන්‍යයෙන් රෑ 7-8 වෙනකොට නිින්දට යවන්න පුළුවන් ළමයෙක් ඒක තමයි ගොඩක්ම හොඳ. ඉතින් මේ නිින්දට කලින් අපි ගොඩක් වෙලාවට ටීවී එක ඔෆ් කරලා දාන්න ඕනේ පැය දෙකකට විතර කලින්. ළමයාට මොකක් හරි රූටීන් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ නාලා කතාවක් අහලා, සරල මොනා හරි සංගීතයක් අහලා, එහෙම නැත්නම් ආගමික වතාවතක් කරලා ඒ ළමයාව නින්දට යවන්න පුළුවන් නම් ඒක තමයි හරිම හොඳ. මේ දේට දිග්ගටම ළමයාව පුරුදු කරගෙන යන එක හරිම වැදගත්. අනිත් කාරණේ තමයි ආහාර පිළිබඳ. දැන් නිවසේ සාදන ආහාර ළමයාට නිතරම දෙන එක තමයි හරිම වැදගත්. පිටින් ආහාර අරගෙන ආහාර ළමයින්ට දෙන එක පුළුවන් තරම් සීමා කරන්න. මම හිතන්නේ මේ කරුණු හතර යහපැවැත්මක් සහ යහපත් මානසිකත්වයක් ඇති කරගන්න වැදගත් වෙන කරුණු.
වෛද්‍යතුමනි, අපි කැමති අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න, දැන් තම දරුවගේ යහපැවැත්ම සඳහා දෙමාපියන් තමන්ගේ දරුවන් සමග හොඳ සම්බන්ධතා පවත්වා ගැනීම, විශේෂයෙන්ම ගොත් කරුණාව හා ඉවසීමාදී කරුණු මත තෙතරම් දුරකට දෙමාපියන් ක්‍රියා කළ යුතු වෙනවද?
ඉතාමත් හොඳ ප්‍රශ්නයක් නිපුණ. අද දවසේ වැඩියෙන්ම අපිට දරුවන්ගේ ප්‍රශ්න හැටියට දකින්න ලැබෙන්නේ ළමයින්ගේ චර්යාව, එහෙම නැත්නම් හැසිරීම පිළිබඳ ප්‍රශ්න. ඉතින් මේ හැසිරීම පිළිබඳ ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ ළමයින්ගේ පුද්ගල සම්බන්ධතා. ඒ කියන්නේ අනිත් දරුවන් එක්ක තියෙන සම්බන්ධතා, එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරයා එක්ක තියෙන සම්බන්ධතා, එහෙම නැත්නම් දෙමාපියන් එක්ක තියෙන සම්බන්ධතා. මේ සම්බන්ධතාවල ඇති වෙන ගැටලු හින්දා තමයි ගොඩාක් හැසිරීම පිළිබඳ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා දරුවන්ට මුලින්නම් දේවල් කීපයක් කිරීමෙන් අපිට පුළුවන් වෙනවා මේ වගේ හැසිරීම් ප්‍රශ්න අඩු කරගන්න. එකක් තමයි දරුවන්ට ප්‍රශංසාව සහ දිරිගැන්වීම කරන්න. මේ ප්‍රශංසාව හා දිරිගැන්වීම හොඳ දෙයක් කරපු හැකිය ඒ සැනින්ම ඒ ප්‍රශංසාව දක්වන්න ඕන. මොකද ඒකෙන් තමයි දරුවා දැනගන්නේ මම මේ කරන දේ හරි කියලා. ඒ ප්‍රශංසා කරන ගමන්ම දිරිගැන්වීමකුත් කරන්න. අනිත් එක තමයි මේ යහපත් සම්බන්ධතා ඇති කරගන්නකොට ළමයින්ව අනිවාර්යයෙන්ම අනිත් ළමයි ඇසුරු කරන්න දෙන්න. හොඳ මිතුරන්ව හදාගන්න. බෙදා ගැනීම පුරුදු කරන්න. අවේක තමයි ඇහුම්කන් දීම පුරුදු කරන්න. අනිත් ළමයි කියන දේ හරි, දෙගුරුන් කියන දේ හරි, නැත්තම් ගුරුවරයා කියන හරි දේ හරි, ඒකට ඇහුම්කන් දීම පුරුදු කරවන්න. ඊළඟට තව දෙයක් තමයි ළමයි දැනගන්න ඕනේ, දරුවන් අතර ප්‍රශ්නයක් ඇති වුණාම ගැටළු निराකරණය කරගැනීමේ හැකියාවක්, එහෙම නැත්නම් සම්මුතියකට, එහෙම නැත්නම් කම්ප්‍රොමයිස් එකකට එන්න පුළුවන් හැකියාව දරුවා ඇතුලේ දියුණු කරවන්න. දරුවන් අතර ඇති කරන්නේ එක දෙයක් තමයි රෙසිලියන්ස් කියන්නේ. ඒ කියන්නේ මොන හරි වැරද්දක් වෙලා ඒ කවුරු හරි ඒ වැරද්ද පෙන්නලා දුන්නම ඒ වැරද්ද තමන් නිවැරදි කරගන්න ඕන කියන එක දැනගැනය. අර පහසුවෙන් අර ප්‍රകൃති තත්ත්වයට පත් වීම කියන එක තමයි මේ රෙසිලියන්ස් කියලා කියන්නේ. එතකොට ඒ හැකියාව දියුණු වෙන්න ඕනේ. මොකද ගොඩක් දරුවෝ නැහැයි බැහැයි එපයි කිව්වම ඉක්මනින්ම ඒකට ක්‍රියාත්මක වෙලා එක එක විදියට ඒකට රියැක්ට් කරන්න පටන් ගන්නවා. දැන් මෙතනින් තමයි ගොඩාක්ම මේ ගැටලු ඇති වෙන්නේ. ඉතින් වැරද්දක් පෙන්නලා දුන්නාම ඒ වැරද්දෙන් ඉගෙනගෙන ඒ වැරද්ද හරිගස්සගෙන ඉදිරියට යෑම පුරුදු කරනවා. ඉතින් ඒ වගේ එහෙම වැරද්දක් ළමෙක් යතින් වුණාම හරි හොඳ දෙයක් තමයි මම කියවනේ ඉස්සෙල්ලා හොඳ දෙයක් කරාම ප්‍රශංසා කරනවා කියලා. ඉතින් අපි හිතමු හැම වෙලාවෙම හොඳ දේවල් වෙන්නේ නැහැ. නරක දෙයක් වුණාම Taman දරුවත් එක්ක වාඩි වෙලා දරුවගේ ලෙවල් එකටම ගිහිල්ලා Taman දරුවා දිහා හොඳට ඇස් එකෙන් බලලා පසු විමර ෆීඩ්බැක් එකක් දෙන්න ඕන. මේ කරපු දේ පුතා මේ විදියට තමයි මේ වැරද්ද වෙලා කියන්නේ. ඉතින් ඒ වැරද්ද පිළිබඳ හොඳ අවබෝධයක් දුන්නම, හොඳ පසු විපරමක් දුන්නම ඒ දරුවට අවබෝධ වෙනවා මම මේ කරපු දේ තියෙන වැරද්ද මොකක්ද. එතකොට මේ දේවල් වලින් තමයි දරුවන්ගේ යහපැවැත්ම අපිට හොඳ මට්ටමකට ගේන්න පුළුවන්.
ඔව්, අපි සාකච්ඡා කරමින් සිටියේ දෙමාපියන් වශයෙන් එදිනදා ජීවිතයේදී තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්මට ප්‍රමුඛතාවයක් ලබා දීම සිදු කරන්නේ කොහොමද යන කාරණාව සම්බන්ධයෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිමද අල්විස් මහත්මයා සමග ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඔබට සුබ දවසක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.